ජේසි අලපතුල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන්ම මූලාසනයට කරුණාකරලා නමක් යෝජනා කරන්න.
කරු මුලාසන මන්ත්‍රීතුමනි, KPS ගරු KPS කුමාරසිරි මන්ත්‍රීතුමා මුලාසන සඳහා යෝජනා කර.
විස්තර කරන්න. බොහොම ස්තුතියි. මුලාසන මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, රාජ්‍ය ගිණුම් කාර්ක සභාව පිළිබඳව ඒට වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල්තබන යෝජනාවේ රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ සමාජිකයෙක් හැටියට කතා කරන්න අවස්ථාව ලැබීම සතුටට කරුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනි, රාජ්‍ය ගිණුම් කාර්ක සභාව අපේ රට නිදහස ගන්නත් ප්‍රථම 1921 විතර යෝජනා කරලා 23 ඉඳලා
පෙන්සල්
මේක ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ නිදහසෙන් පස්සෙත් යම් යම් ස්ථාවර නියෝග අනුව මේ කාර්යභාරය යම් යම් විදියට වෙනස් කරමින් මේක ඉදිරියට එනවා. විශේෂයෙන්ම අද අපිට ඇත්තටම ඉතාම වැදගත් වෙනවා. අද අපි බැලුවාම මෙවැනි රාජ්‍ය ගිණුම්කාර සභාවලින් විමර්ශනය කරලා විශේෂයෙන් පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කරන අයවැය ඒක ඒ වර්ෂය තුල දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතන ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා රාජ්‍ය ආයතන 835ක් සම්බන්ධයෙන් ගිණුම්කාරක සභාව විගණන්විදි වාර්තාව අනුව විමර්ශනය කරනවා. ඇකති පැහැදිලිම කියන්න ඕනි මේකෙදී දැන් අපේ වත්මන් අපේ ලසන්ත අලවියෙන්න ඇත්තුමා එතුමා මේ සම්බන්ධ විශාල උනන්දුවක් අරකට කටිතු කරන ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ ගිණුම් කාර්ක සභාව ඉතිහාසය බැලුව හම මේක අපි ආදර්ශයකට අරගෙන මුල ඉතිහාසය ඉඳලම් මේක විපක්ෂයේ මන්ත්‍රියකුට තමයි මේ ගිණුම් කාර්ක සභාව සභාවේ තරතුර තිබිලා තියෙන්නේ. අපි විශ්වාස කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යය ක්‍රියාත්මක කරන කාර්යභාරය විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තුළ ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට පත්වෙන විපක්ෂයේ මන්ත්‍රීවරයාත් එක්ක මේක සුවාධීනව වැඩ කටයුතු කරන්න හොයලා බලන්න මේ අවස්ථාව තමයි සම්ප්‍රදායක් හැටියට තිබිලා තියෙන්නේ. නමුත් පහුගිය කාලවල ඒක වෙනස් වෙලා තියෙනවා. මෙතුමා දැන් වර්තමාන සභාපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් නෙමෙයි මම කියන්නේ. එතුමා මේ කාර්යය හොඳට කරගෙන යනවා. ඉතින් ඒ නිසා මොකද රජයේ මැදිහත් වීම තුළ විධායකය අමාත්‍ය මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන නිලධාරීන්ට සිද්ධ වෙනවා මේ විධායකයේ යම් යම් කාරණා ඉල්ලීම් ඉෂ්ට කරන්න. එතකොට මම විශ්වාස කරන විදිහට විපක්ෂය මේක නියෝජනය කරා නම් සභාපතිවරයා හැටියට මේක කටයුතු කරා නම් කිසිම බාධාවකින් තොරව මේවා ප්‍රශ්න කරන්න මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති ගිණුම් කාර්ක සභාවට විපක්ෂය මේ සම්ප්‍රදායක් හැටියට වෙස්මිනිස්ටර් ක්‍රමය තුල ඒ ආපු සම්ප්‍රදාය ඉස්සරහට ආවේ. මේක 70 ගණන් වල වෙනස් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම වර්තමානයේ ඉන්න අපේ සභාපතිතුමා ලසන්ත අලවිගන්න මහත්මයා මේක හොඳ ආකාරයෙන් ඉතාමත් උනන්දුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ ඒ වගේම තමයි දැන් මේකදී අපි පැහැදිලිවම කියන්න ඕනි කාලෙන් කාලෙට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට තියෙන මුදල් බලතල එක්ක ගිණුම්කාරක සභාව මේ 70 ගණන් වෙනකන් අද මේ තියෙන ආයතන 835ට අමතරව විශේෂයෙන්ම රාජ්‍ය අංශයට අදාළ සංස්ථා අධිකාරී මෙන්න මේවත් අද කෝපා කමිටුව හරහා ක්‍රියාත්මක වෙන ඒවත් ගිණුම් කාර්ක සභාව හරහා තමයි ඉතිහාසය බැලුවාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි පැහැදිලිවම ඒ ආයතන යම් යම් වැඩ කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතන සංස්ථා අධිකාරි හැටියට පත් වුනහම ඒවා අද මේ ගිණුම්කාර සභාවෙන් එහාට ගිහිල්ලා කෝපා කෝප් කමිටු හරහා තමයි ඒවා විමර්ශනය වෙන්නේ. ඉතින් මේ ආයතන දෙකම සිදු කරන්නේ රාජ්‍යයට හා සම්බන්ධ ආයතනවල මේ ගිණුම් පිළිබඳව හොයලා බලලා ඒවා හරියට නියමාකාරයෙන් සිද්ධ වෙනවද කියන එක හොයලා බැලීම. ඉතින් අපි දකිනවා අද මේ වෙනකොට අපේ රටක් හැටියට අපි බංකොලොත් බවට පත් වෙලා තියෙනවා. පෞගේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ අපි 2020-21 වෙනකොට මේ කොරෝනා තත්ත්වයෙන් පස්සේ අපේ රට බංකොලොත් රටක් බවට පත් වුණා. දැන් මේ තත්ත්වය තුළ රටේ ජනතාවගේ විශ්වාසය, දැන් මේ පාර්ලිමේන්තුව කෙරෙහි තියෙන විශ්වාසය, ඒ වගේම මේ හැම ක්‍රමයක් සම්බන්ධව අධිකරණයේ මේ හැම එකක් සම්බන්ධව තියෙන විශ්වාසය අද කඩා වැටිලා තියෙනවා. එතකොට ගිණුම්කාරක සභාවෙන් අපි මොකද්ද කරේ? රාජ්‍ය ආයතන විශේෂයෙන්ම විගණාධිපතිගේ වාර්තාව අනුව ඒ රාජ්‍ය ආයතනවල ඉන්න ගිණුම් පිළිබඳව ඒ වගකීම දරන පුද්ගලයා. අපි ගත්තොත් උදාහරණයකට පළාත් සභාව ගත්තාම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශයක් ගත්තාම අමාත්‍යාංශ ලේකම්, ඒ අමාත්‍යාංශ යට තියෙන දෙපාර්තමේන්තු ප්‍රධානීත් එක්ක ඒ අමාත්‍යාංශ ලේකම්. එතකොට මේ අය ගෙනල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපි දැනට අපි ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩසටහන. අපි පාර්ලිමේන්තුව තුළ අයවැයෙන් වෙන් කළ තියෙන ප්‍රතිපාදන, ඊට අමතරව වෙනත් ආධාර යටතේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ඒවා සම්බන්ධයෙන්, ඒ අමාත්‍යාංශවල ඒ ව්‍යාපෘති එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විගණාධිපති වාර්තාවත් එක්ක සංසන්දනය කරමින් අපි සාකච්ඡා කරනවා. දැන් අද මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වයත් එක්ක බැලුවාම මේ ගිණුම්කාරක සභාව වසර 100ක් දක්වා ඒක පරිණාමය වෙලා තියෙනවා, ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක මෙතන නතර කරලා අපිට රට මෙතනින් එහාට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේක තව ඉස්සරහට අපි යන්න ඕනේ. අපි එක උදාහරණයක් ගත්තොත් මම පැහැදිලිවම කියන්න ඕනේ, අපි ගම්මු දැන් අපි දැක්කා පහුගිය කාලවල මේ අපි රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවේ අපි දුන්නා මේ රටේ සීනි සඳහා බදු සහනයක් මුදල් අමාත්‍ය අංශයෙන් මුදල් අමැතිවරයා. ඒ සීනි වලට ලබා දුන්නේ බදු සහනය දුන්නේ රටේ ජනතාවට ඒක ප්‍රතිලාභයක් ලැබෙයි කියලා. නමුත් එහෙම වුණාද? අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ විවාද ගණනාවක් අපි ගත්තා. මේක ගිණුම්කාරක සභාවේ කෝපාගේ කතා කරා. අන්තිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇවිල්ලා පිළිගත්තා මේ සීනි බදු සහනේ, එහෙම නැත්නම් සීනි බදු වංචාව ඒ මාස කීපයේ ඇතුළත විතරක් කෝටි 1600ක් රටේ භාණ්ඩාගාරයට අහිමි කරලා තියෙනවා කියලා. එතකොට මේක ගිණුම්කාරක සභාව කෝපාගේ ගිණුම්කාරක සභාව ඒ වගේම කෝපාගේ මේ දෙකම කතා කරා. එතකොට එතනින් එහාට මොකද්ද සිද්ධ වුනේ? දැන් මේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්, මේකේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ විල්මා සමාගම, ඒක නම සඳහන් කළම තියෙන පැහැදිලිවම මේ කාල සීමාව තුළ කස්ටම් එක හරහා ලංකාවට කවුද සීනි ගෙනාවේ කියලා පැහැදිලිව තියෙනවා. එහෙමනම් මෙවැනි කාරක සභාව තුළින් අපි රටේ ජනතාව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙහෙම බදු සම්බන්ධයෙන් ඒකේ ජනතාවට ඒ වාසිය යන්න දුව යම් සමාගමක්, එහෙම නැත්නම් සමාගම් කීපයක් විශාල මුදලක් මේ තීන්දුව හරහා ලබා ගත්තා නම් ඒක වැරදි විදියට නම් මේ කෝටි 1600 හම්බ කරලා තියෙන්නේ. ඒක නැවත අය කරගන්න වැඩපිළිවෙලක් අපිට තියෙනවද? එහෙම නැත්නම් ඒක අපි නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරා කියමු මේ කාරක සභාවෙන්. එමනම් නීතිපති දෙපාර්තමේන්තුව යොමු කරපු ඒ කාර්ය සම්බන්ධයෙන් අපිට පසු විපරමක් බලන්න අවස්ථාව තියෙනවද? එහෙමනම් රටේ ජනතාවට මේ රටේ ජනතාවගේ මුදල් නැවත අය කරගන්න වැඩපිළිවෙලකට අපි ගිහිල්ලා තියෙනවද? මේ ඉස්සල්ලත් ආවා. අපි දැක්කා විශාල වශයෙන් කතා කරා මහ බැංකුව සම්බන්ධයෙන්, ඒ අතුරු තත්ත්වය සම්බන්ධයෙන්. අන්තිමට මොකද උනේ? අන්තිමට මේ එකකවත් අපේ රටක් හැටියට ඒ සිදු වුණා කියන වංචාවල් වල ඒ මුදල් නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. දේශ මම කියනවා මේ වසර 100ක් පිරට වෙලාවේ ගිනුම් කාරක සභාවට ඉගිනුම් කාරක සභාව වගේම තමයි කෝපය එකත් ඒ දෙකෙන්ම කරන්නේ රාජ්‍ය හා සම්බන්ධ ආයතන වල ගිනුම් පරීක්ෂා කිරීම එවන් දූෂණයක් වෙලා තියෙනවා නම් ඒවා වැරදි විදිහට වියදම් කරලා තියෙනවා නම් පාර්ලිමේන්තුව යෝජනා කරලා තියෙන විදිහට පිටින් ඒවා කරලා තියෙනවා නම් නීතියට පිටින් මේවා කරලා තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් හොයලා බලලා පරීක්ෂා කරනවා විතරක් නෙමෙයි අර මහා සීනි වංචාවේ මුදල් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ම කමිටුවට ඇවිල්ලා පිළිගන්නවා නම් කෝටි 1600ක් භාණ්ඩාගාරයේ ඒ කාල සීමාව තුල අහිමි වෙලා තියෙනවා කියලා ඒවා නැවත ලබා ගන්න ක්‍රමයකට යන්න මේ කාරක සභාව ශක්තිමත් කරන්න ඕනේ. එහෙම නැතුව මේවා නිකන් සාකච්ඡා කරලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම කිව්වේ මේවා සම්ප්‍රදායක් හැටියට මේවා එංගලන්තයෙන් එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු ක්‍රමය තුලින් අපේ රටේ ස්ථාපනය වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ 1921 යෝජනා කළ 23 ඒවා ක්‍රමක්‍රමයෙන් මේ ඒ කාලයට ඔබින විදියට ඒවා සකස් වෙලා තියෙනවා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මුලින්ම තිබ්බේ මේවා යම් ආයතන ගණනාවක් විතරක් වාර්තා ඉදිරිපත් කරපුවා විතරක් පරීක්ෂා කරන්න විතරයි ගිලුම් කාර්කදා 1930 ගණන් 40 ගණන් වෙනකොට 30 ගණන් වෙනකොට නමුත් ඊට පස්සේ මේවා ඊට වඩා එහාට ගිහිල්ලා තියෙනවා එහෙනම් අද වර්තමාන තත්ත්වේ අපි බංකොලොත් වෙච්ච රටක් හැටියට මේ මොන විදිය වාර්තා පරීක්ෂා කරත් අපේ රට බංකොලොත් වෙන්න මේ රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන් යම් යම් ගත්ත තීන්දුව තීරණ වල වැරදි ගණනාවක් තියෙනවා
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක්
ඒ නිසා මම පැහැදිලිවම කියනවා මට විනාඩි 15ක් තිබ්බා ඔව් ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම පැහැදිලිවම කියනවා දැන් මේ වසර 100ක් යන අවස්ථාව වෙනකොට අපි ඉන්නේ බංකොලොත් තැනක එහෙමනම් මේ බංකොලොත් වීමේ බලපාපු කාරණා ගණනාවක් තියෙනවා අපි දන්නවා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේ පෞගේ කාල සීමා ගණනාවක් තුල වසර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරා ඒ වගේම තමයි ඒ බංකොලොත් වෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කබ්‍රාල් ඒ වගේම මහ බැංකුව අධිපතිවරයා හැටියට ඒ ගත්ත තීන්දුව තීරණ මේ රට බංකොලොත් වීමට ඒ අය ගත්ත තීන්දුව තීරණ විශාල වශයෙන් බලපාලා තියෙනවා ඒතොල මුදල් බලේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුව නම් අද ජනතාව මේවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පිළිබඳ තියෙන විශ්වාසය අද කඩවෙලා තියෙනවා එමනම් පාර්ලිමේන්තුවේ යුතුයකමක් තියෙනවා මේවා සම්බන්ධයෙන් මේ විදිහට හොයලා බලලා මාධ්‍යයට මේවා ඉදිරිපත් කළ විතරක් මදි මේවා හොයලා බලලා එතනින් එහාට ගිහිල්ලා මේ වැරදි කරලා තියෙනවා නම් වැරදි කරපු අයට දඬුවම් දෙන තැනට යනකම් අරන් යන්න පුළුවන් විදිහේ කාරක සභාවක් බවට මේ ගිනුම් කාරක සභාවත් ඒ වගේම කෝපය එකත් පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕනේ අද තියෙන தத்துவෙත් එක්ක මුලින්ම අපි රටේ ජනතාවගේ විශ්වාසය ඇති කරගන්න විශේෂයෙන් පාර්ලිමේන්තු ක්‍රමයේ සම්බන්ධයෙන් අද ඇති වෙලා තියෙන අවිශ්වාසය පාර්ලිමේන්තුව මේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සියලු බලය තිබ්බා කිව්වට පාර්ලිමේන්තුවට ඒ සැබෑ බලයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අද ඇවිල්ලා තියෙනවා මොකද විධායකය ගන්න යම් යම් තීන්දුව తీරනත් එක්ක අද මේ රටේ මේ මුදල් හා සම්බන්ධයෙන් මේ කටයුතු කිරීමේදී අපිට පේනවා විශාල පෞගේ කාලවල විශාල වංචා දූෂණ ගණනාවක් තියෙනවා ඒවට දේශපාලඥයන්ට චෝදනා තියෙනවා ඒවා දේශපාලඥයන් තනියෙන් කරන්න බෑ මේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට අදාළ වෙන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වගේ කියන්න ඕන මේ ආයතන 835 ඉන්න ප්‍රධානින් ගත්තාම අපි ගත්තොත් අමාත්‍යංශ ලේකම්වරයයි දෙපාර්තමේන්තු වල ඉන්න අයත් එක්ක ඒ වගේම පළාත් සභාව ගත්තනම් පළාත් සභාවල ලේකම්වරු තවත් පාලන ආයතන ගත්තොත් නගරාධිපතිලා සභාපතිලා මේ සියලු දෙනාම එවනම් මම ගරු මුලාසුන මන්ත්‍රීතුමනි මම කියනවා මෙන්න මේ වංචා දූෂණ වලට මේ අය නැතුව මේ මුදල් වගකීම තියෙන පුජ්‍යලයා නැතුව මේවා සිදු වෙන්න බෑ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මුදල් සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා නම් විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවටත් රාජ්‍ය ආයතන හා සම්බන්ධව තියෙන ඒ වගේම කෝපයකටත් රාජ්‍යයේ සංස්ථා සහ අධිකාරි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන වලටත් මේවා හොයා බලලා වැරද්දක් තියෙනවා නම් ඒ වැරදි වලට දඬුවම් කරන තැනට
කාලය අවසානයි
මම කියන්නේ දෙපාර්තමේන්තුව හරහා ගිහිල්ලා ඒවායේ වැරදි කරවන්න දඬුවම් දෙන්න තැනට මේ ආයතන සත්‍යමත් කර යුතුයි කියලා යෝජනා කරමින් මතක් කරමින් ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මා වචන සුවපේ අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්නතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද අපේ පාර්ලිමේන්තුව ඉතාමත් වැදගත් යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කරන වෙලාවක්. අපි දන්නවා මේට අවුරුදු 100කට ඉස්සර මේ රටේ මුල්ලේ පාලනය වෙනුවෙන් පිහිටවපු ඒ මුදල් ගිණුම් කාරක සභාව එදා ඉඳලා මේ දක්වා විවිධ නායකත්වයන් තුළ රාජ්‍ය මුදල් පිළිබඳව විගණනය නැත්තම් සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. ඉතින් මේ කාරණාව මෙහෙම සාකච්ඡා කරනකොට විශේෂයෙන් රටේ විගණකාධිපතිවරයාට පැවරිච්ච වගකීම, ඒ වගේ මුදල් ලේකම්වරයාට පැවරිච්ච වගකීම, මහජන නියෝජිතයෙකු හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ට මාර්ගෝපදේශකත්වය ලබා දීම. ඒ ලබා දෙන මාර්ගෝපදේශකත්වය ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් ස්වාධීනයි, ස්වාධීන මතයක්. ඒ වෙනුවෙන් ඔවුන් රටේ මුල්‍ය නීති රීති, ඒ වගේම මුදල් රෙගුලාසි, ඒ සියල්ල පාවිච්චි කරනවා. ස්වාධීන පිරිස් හැටියට ඔවුන් ඒ කාරණාව ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුව කියන්නේ විශේෂයෙන්ම රටේ මුදල් පිළිබඳව තීන්දු තීරණ ගන්න ප්‍රධාන ආයතනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 146 වගන්තිය තාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රටේ මුල්ලේ පාලනයේ බලය කාටද අයිති කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගත්තාම පළාත් සභාව, ප්‍රාදේශ සභාව, මේ සියලුම ස්ථානවලට මුල්ලේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවෙන් එහා ගිහලා තීන්දුව ගන්න බෑ. ඒතර මේ මුදල්වල වටිනාකම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තියෙන කාරණාව. එතකොට රජයේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම, විශේෂයෙන්ම ආදායම් වියදම් ඇස්තමේන්තු සමාලෝචනය කිරීම, අයවැය ලේඛනයේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම, ඒ වගේම රජයේ සහ එහි ආයතන වල මුල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම, මේ සියලු කාරණා පදනම් කරගෙන මේ මුදල් කියන කාරණාව මූලික කරගෙන අපි කතා කරන්නේ විනිවිද බවක් තියෙන්න ඕන මාතෘකාවක්. මුදල් වේදම් කිරීම කියන කාරණාව ගත්තහම මේවා විනිවිද බවකින් කතා කරන්න ඕන. ඇත්තටම මම විශ්වාස කරන විදිහට මහජන නියෝජිත හැටියට පාර්ලිමේන්තුවට ආපු මැති ඇමතිවරු ස්වකීය අමාත්‍යාංශවල නැත්තම් පැවරිච්ච වගකීම් ඉටු කරනකොට මේක ආගමක් දහමක් එක්ක සාකච්ඡා කරොත් පන්සලක් පල්ලියක් බාරගත්තා වගේ ඒ සුද්ධ වූ මුල්ලේ කටයුත්ත වෙනුවෙන් පෙනී සිටින අවශ්‍ය කියන කාරණාව තමයි මම දරන මතේ. විශේෂයෙන්ම නීත්‍යානුකූලව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පරිහරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා වගේම විවිධ අය අදහන ආගමේ නාමයෙන් මේ මුදල් පරිහරණය කිරීම වැරදි විදිහට කළ යුතු නැහැ. එහෙම කවුරු හරි කරනවා නම් ඔහුට මේ ආත්මය තුළවත් නැත්නම් ඊගාව අපි විශ්වාස කරනට ඊගාව ආත්මෙ දිවත් මේවා පරිසම් දෙනවා කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම අපේ මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන මැති ඇමතුරු එකතු වෙලා මේ ගිණුම් කාරක සභාව අවුරුදු 100ක් පිරණ වෙලාව. අද ලසන්ත අලගේවන් ඇමතිතුමා අනිකුත් මේ කමිටුවේ සභාපතිවරුන් වලින් එහා ගිහිල්ලා මේ වගකීම ඉටු කරන්න විශාල මහන්සියක් දරනවා. අපි දන්නවා මේ ආයතනයට පත්වෙච්ච විවිධ සභාපතිවරු ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ඒ සේවය ඉටු කරලා තියෙනවා. ඒ වගේම ලසන්ත අලගේවන් ඇමතිතුමාත් මේ වෙනුවෙන් ඉතාමත්ම මැනවින් ඒ ගිණුම් කාරක සභාවේ සමාජික පිරිස එක්ක මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න මාන්සි ගන්න. හැබැයි දිනපතා ජනමාධ්‍ය දිහා බැලුවහම ගිණුම් කාරක සභාවේ කටයුතු පිළිබඳව කතා කරනකොට විවිධ ආයතන මේ 854ක් වගේ තියෙන ස්ථාන පිළිබඳව විමර්ශනය කරනකොට විවිධ ආයතනවල මුදල් පරිපාලනය පිළිබඳව ගැටලු මේ විගණකාධිපතිතුමා ඉදිරිපත් කරනවා. විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන ගැටලු පෞද්ගලිකත්වයේ කාරණා පදනම් කරගෙන නෙවෙයි ස්වකීය දැනුම මත නීති රීති වලට අනුකූල විදිහට තමයි විග්‍රහ කරන්නේ. ඒ විග්‍රහ කරන කාරණාව ගත්තහම මුල්‍ය අවභාවිතාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ගිනුම් කාරක සභාව සාකච්ඡා කරනවා. දැන් මේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් ඉදිරිපත් කරපු කාරණාත් එක්ක මම එකග වෙනවා. සභාවක් තුළ මේ කාරණා සාකච්ඡා කරාට වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න උපදෙස් දෙනවා, නිර්දේශ දෙනවා හැන්නකොට තවත් සමහර තැන්වල මුදල් හිතාමතාව අවභාවිතා කරන වෙලාවල් තියෙනවා. හැබැයි මේ හිතාමතා අවභාවිතා කරන වෙලාවල් වලදී ඒ අයට ගින් ඒක නැවත රජයට අය කරගන්නවත් නැත්නම් ඒ මුදල් අවභාවිතා කිරීම උදෙසා ගත්ත ක්‍රියාමාර්ගගත පුද්ගලයන්ට නීතිමය තීන්දුව ගන්නවත් මේ ආයතනයේ වගකීම දරන්න පුළුවන්කමක් නැහැ පවතින තත්ත්වයත් එක්ක. ඒ නිසා පාර්ලිමේන්තුවේ තියෙන බරපතලම වගකීම තමයි මේ රටේ මේ දේශපාලන තන්ත්‍රයේ දූෂිතයි වැරදි මුදල් අවභාවිතා කරනවායි ආදිවාසීන් ඉදිරිපත් කරන චෝදනාව පිළිබඳව සැලකිලිට ගත්තාම බරපතල වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමනි මේ මුද ගිනුම් කාරක සභාවට. ඒ ගිනුම් කාරක සභාවේ තියෙන වැරද්දක් කරපු අයට මුදල් අවභාවිතා කරපු අයට මහජන මුදල් වැරදි විදිහට පරිහරණය කරපු අයට දඬුවම් කරන්න පුළුවන් වෙන විදිහට නීති හදන්න ඕන. පාර්ලිමේන්තුව නීති හදන ආයතන නම් පාර්ලිමේන්තුව තුළ අවුරුදු 100ක් තිස්සේ ගිනුම් කාරක සභාව තිබුණා නම් ඒ ගිනුම් කාරක සභාව තුළ අවස්ථා ගණනාවක් අපි දන්න විදිහට මේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳව කතා කරන්න. නැත්තම් රාජ්‍ය ආයතන අකාර්යසම විදිහට පරිහරණය කරයි ප්‍රියාවට නැමෙවයි කියලා කතා කරනවා නම් ඒ පිළිබඳව එක නිවැරදි කරන් තීන්දු ගැනීමේ අයිතිය මේ හමිදුර තියෙන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරන්නේ ගිනුම් කාරක සභාවට මේ විගණකාධිපතිතුමා මුදල් ලේකම්තුමා ඉදිරිපත් කරන ස්වාධීන නිරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කරලා
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්
ඒ පිළිබඳව විනිශ්චය දෙන්න බලයක් මේ කමිටුවට තියෙන්න ඕන. ඒක තමයි මම යෝජනා කරන්නේ. නැත්තම් අපි දකින හුඟක් වෙලාවවලදී මේ දේශපාලන භූමිකාවේ ඉන්න මැති ඇමතිවරු චූදිත බවට පරිවර්තනය කරලා සාකච්ඡා කරන දූෂිතේ හැටියට හම්වඩු ගහලා තියෙනවා. හැබැයි මේ මුදල් තනියම මේ දේශපාලන ක්‍රියාත්මක කරන තනතුරුදාරීන්ට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් යම් යම් මුදල් භාවිතා කරලා මහජනතාව වෙනුවෙන් සේවය කරන්න අවශ්‍ය පදනම් හදනවා මිසක්කම් ඒව ක්‍රියාත්මක කරන්නේ ඒව ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. එතකොට මේ නිලධාරීන් කරන කටයුත්තදී ඔවුන්ට මේ කාරණාව පිළිබඳව නිසි වගකීමක් දෙනවා නම් මුදල් වැරදි විදිහට පාවිච්චි කරොත් ඒකට දඬුවමක් හම්බෙනවා කියන මතය නීතිගත වෙලා තියෙනවා නම් අපව නිවැරදි කරන්නට මහජන මුදල් අවභාවිතා කරන කටයුත්තට තියෙන වැදගත්ම වැටබැඳීම එතනයි කියලා අපි කියන්න ඕන. අපි දැක්කා අලවතුල මැතිතුමා ප්‍රකාශ කරපු විදිහට සීනි වංචාවක් පිළිබඳව කතා කරන ගිනුම් කාරක සභාවේ සාකච්ඡා කරලා තියෙනවා. මුදල් ලේකම්වරයා පිළි අරගෙන තියෙනවා. හැබැයි මේ රටේ එවැනි වංචාවක් සිද්ධ වුණා නම් ඒක විනිශ්චයකට භාජනය කරලා රජයේ මුදල් හැටියට අය කරගන්න අවශ්‍ය පදනම් ක්‍රියාත්මක කරලා නැහැ. මේ උත්තරීතර සභාවේ මේවා අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා. මුදල් අවභාවිතා කරපෙහැටි, ඒ වගේ මුල්‍ය වංචාවල් කරාපෙහැටි මේ ගිනුම් කාරක සභාවේ සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඒක අදත් වෙනවා, හෙටත් වෙනවා. ඊගාව ගිනුම් කාරක සභාවවලදී අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි සාකච්ඡා කරයි. හැබැයි ඒ වැරද්ද නිවැරදි කරන්න නැත්නම් වැරද්ද කරපු අයට දඬුවම් දෙන කාරණාවකට අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා අපි වගකීමක් තියෙනවා. අවුරුදු 100ක් තිස්සේ ගිනුම් කාරක සභාව තිබ්බා. ඒ වගේම අතීතයේ විදේශීයන්ට යටත් වෙලින්න කාලේ මේ ස්ථානේ නිර්මාණය කරේ මේ වගේ දේවල් වෙන එක වළක්වන්න, දූෂණ ක්‍රියාකාරකම් නවත්තන්න, රාජ්‍ය ආයතන කාර්යසම බවට පරිවර්තනය කරන්න ඒ කාරණාව නොවුනනම් අවුරුදු 100කට පස්සෙවත් අඩු වශයෙන් මේකට මේ ආයතනයේ කෙරෙහි විශ්වාසය තියලා දූෂණය සහ වංචාව නැති කරන තීන්දුව ගන්න පුළුවන් කමිටුවක් බවට පරිවර්තනය කරන්න අපේ අවධානය යොමු කරන්න සීනම්. ගිනුම් කාරක සභාවේ
කාලය අවසන්
කරගරු සභාපතිතුමනි අපි විශ්වාස කරනව මහජනතාව අපි දිහා හරි විදිහට බලයි. වැරදි ක්‍රියාකාරකම් වලට අවතීර නොවන ආයතනයක් හැටියට, ඒක වැටකඩලු බඳින ආයතනයක් හැටියට රාජ්‍ය මුදල් මහජනතාව වෙනුවෙන් විනිවිද බවකින් යුක්තව වේදම් කරන ආයතනයක් පාර්ලිමේන්තුවේ තියෙනවයි කියන පණිවුඩය රටට දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මහජනතාවට මේ පණිවුඩය දෙන්න මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නයි කියන කාරණාව මතක් කරමින් අවස්ථාව ලබා දෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. පිනාඩිය ඉක්ම කරන්න.
ගරු සභාපතිතුමා පහුගිය දවසක මහියංගනයේ පන්සලේ මළුවේ පෙරහැරිවර වෙලා ගිමන් හරිමින් හිටපු සීතා ඇතින්නට වනජීවි අමාත්‍යාංශයේ නිලධාරීන් ගිහිලා වෙඩි තැබුවා. එතකොට අද උදෑසන සල්ලිකර්මයක් කරා මහාචාර්ය අශෝක දංගොල්ල මැතිතුමා ඇතුළු වෛද්‍යවරු 16 දෙනෙක්. පහුගිය කාලේ වනජීවි අමාත්‍යාංශයෙන් නොකියා කිව්වා මේ ඇතුලේ තියෙන්නේ ප්ලාස්ටික් උණ්ඩයක් කියලා. නමුත් අද උදෑසන ස්ථාන ගණනාවක මේ සතාගේ, ඒ කියන්නේ ජීව උණ්ඩයක පතුරුන්, ඒ කියන්නේ බෝර 12 ආයුධයකින් වෙඩි තියලා මේ සතාට හානියක් කරලා තියෙනවා කියලා අද උදෑසන 10:30ට ඒ සැත්කමේදී ඒ ජීව උණ්ඩය එළියට ගත්තා. මම කියන්න කරු සභාපතිතුමා, අපිට අද කියන්න වෙලා තිබෙනවා වනජීවි අමාත්‍යාංශයේ ඉහළ තනතුරු වල ඉන්න බීරි අලියන්ටත් වෙඩි වැදිලාද? අර සීතා ඇතින්නට මේ තරම් අනර්ථයක් වෙලත් වනජීවි අමාත්‍යාංශය කතා කරන්නේ
නැහැ.
පොලිසිය බීරියලිය වගේ තවදුරටත් කරාරිනවා. ඒ නිසා ගරු සභාපතිතුමා, අපි කියනවා වනජීවි අමාත්‍යතුමියටත් මේ
වෙලාවේදී මීළඟට ගාමිණී වලේකොඩ ගරු මන්තෝ ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ස්තුතියි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි අධිකාරිය යටතේ සංස්ථාපනය වෙන ආයතනයක් විදිහට කෝපා, එහෙම නැත්නම් රජයේ ගිණුම්කාරක සභාවේ වාර්තාව පිළිබඳව ඉතා වැදගත් සංවාදයක් සිදු කරන මේ අවස්ථාවේ කරුණු දක්වන්න අවස්ථාව ලබා දීම පිළිබඳව කෝපා ආයතනයේ නැත්නම් ගිණුම්කාරක සභාවේ කාර්යභාරය, ගිණුම්කාරක සභාව මේ රටට විවස්ථා දායකය හරහා මේ තොරතුරු ඉදිරිපත් කිරීම, එළිදරව් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය, නියෝජ්‍ය විගණකාධිපතිවරු, ඒ වගේම විගණන අධිකාරිවරු ඇතුළු ඒ සමස්ත විගණන දෙපාර්තමේන්තුවේ විගණන කටයුතු වල නිරත වෙලා ඉන්න සියලුම දෙනාට මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් දූෂණ අක්‍රමිකතාවලට විරුද්ධ දූෂණ අක්‍රමිකතා පිටු දකින ජනතාව වෙනුවෙන් අපි අපේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි අගය කරන්න අවශ්‍යයි මේ ගිනුම්කාරක සභාවේ කාර්ය මණ්ඩලය වගේම ඒ ගිනුම්කාරක සභාවේ කටයුතු මෙහෙවපු හිටපු සහ සිටින අපේ ලසන්ත සභාපතිතුමා ඇතුළු ඒ සභාපතිවරු සියලු දෙනාත් ඒ සඳහා ඉතා විශාල ප්‍රයත්නයක් දරමින් සාධාරණ යුක්තිගරුක විනිශ්චයක් ලබා ගැනීමට පදනම් වන සියලුම තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගන්නවා කියන එක අපිට පේන්න තියෙනවා. ඒ නිසා ඒ අයටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී හිමි වෙන්න අවශ්‍යයි. හැබැයි මෙතන තිබෙන ප්‍රධාන කරුණු දෙකක් මම පෙන්නුම් කරන්න කැමතියි. අපි දන්නවා දැන් මේ රටේ ගමේ තියෙන ග්‍රාම සේවක කාර්යාලයේ ඉඳලා අමාත්‍යාංශයක ලේකම්වරයාගේ කාර්යාලයේ දක්වාම රටේ මහජනතාවට නොයෙකුත් අක්‍රමිකතා, දූෂණ, වංචා, පීඩනයන් නොයෙකුත් ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඇතැම් දේවල් මේ කියන විගණනය තුළ සමාලෝචනයට ලක්වන, දෘෂ්ටිපතයට අහුවෙන ඒ විෂයපතෙන් පරිබාහිර දේවල්. එවැනි කරුණු පිළිබඳව විගණකාධිපතිවරයාට, විගණකාධිපතිතුමාට හෝ එතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මහජනතාවට තොරතුරු දක්වන්න ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට යෝජනා කරනවා ඒ මහජනතාවට රටේ තියෙන ස්වාධීන වෙනත් ආයතනවලට නිරීක්ෂකයන්ට, විශ්ලේෂකයන්ට, පරිශීලකයන්ට ඕනි කරන තොරතුරු ලබා දීම සඳහා යම් කොරිඩෝවක්, යම් අවස්ථාවක්, යම් ස්ථානයක් මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තුල නිර්මාණය විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. මේ විනිවිද භාවය, මූල්‍ය විනිවිද භාවය සහ රටේ දූෂණ වංචා තුරන් කිරීමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඒ සඳහා අවස්ථාවක් ඇති කර ගැනීමට කෝප කමිටුවට, එහෙම නැත්නම් ගිණුම්කාරක සභාවට මේ අවස්ථාව උදා කරගන්න කියලා මම ඉල්ලා සිටින මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේම තමයි එවැනි තොරතුරු ලබා දීමක් අපිට කෝපායක වෙත, ගිණුම්කාරක සභාව වෙත කරන්න පුළුවන් කමක් නැහැ. විගණකාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වාර්තාවල අඩංගු කරුණු කාරණා විතරයි මේ ගිණුම්කාරක සභාවේ සාකච්ඡා වෙන්නේ. ඒක හරි, මොකද 148 වෙනි අධිකාරී බලය යටතේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. හැබැයි එතනින් විතරක් මේකට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? එහෙම සෑහීමකට පත් වෙන්න බැරි තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අද රටේ සමස්ත ජනතාව විධායකයේ විශ්වාස නොකරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලය විශ්වාස කරන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ, කැබිනට් අමාත්‍යවරුන් ගන්න තීන්දුව తీරන
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේව පිළිබඳව අවිශ්වාසය ජනිත වන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකේ එයි අවසාන ප්‍රතිඵලය මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ විවස්ථාදායක සභාවේ එහෙම නැත්නම් විවස්ථාදායක විදිහට පාර්ලිමේන්තුව කරෙහි විශ්වාසයේ පළදුවන ආකාරයට විශ්වාස නොකරන තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙමින් අකණ්ඩවම යනවා. එතකොට මේ කෝප වගේ ආයතන, ගිනුම්කාර සභාවගේ ආයතන මේ කරන කර්තව්‍ය අරගෙන සමාලෝචනය කළා. ඒවායේ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ තවදුරටත් ඒ සමාජ සංස්ථාව තුළ, බාහිර සමාජය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් තුළ මේ ආයතන පිළිබඳව බිඳවැදලා තියෙන විශ්වාසය තවදුරටත් ගොඩනගන්න හේතු සාධක නොවන තත්ත්ව උදා වෙලා තිබෙනවා. එහෙමනම් ඒ තත්ත්වය ගොඩනගන්න මොකද කරන්න ඕනි? මේ කෝපා කමිටුවෙන් රජයේ ගිනුම්කාරක සභාවෙන් ලබා දීලා තිබෙන නිර්දේශ පුළුවන් තරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ බල ශේෂ්ත්‍රය ස්ථාපිත කළා. ඒව විධායකයේ එහෙම නැත්නම් විධායකයේ හරහා කැබිනට් මණ්ඩලය හරහා අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ඉතා කඩිනමින් නිර්මාණය කළ යුතුයි කියන එක මේ විවස්ථා සභාවට පෙන්වා දෙනවා. වගේම එම නිර්දේශ ක්‍රියාත්මක වන්නේද නැද්ද කියන එක පිළිබඳව පසුවිගණනයක් කරන්න, සමාලෝචනයක් කරන්න අවසානයේදී පාර්ලිමේන්තුවට තියෙන මුදල් බලතල අනුව ඒ පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව අධීක්ෂණය කරන්න පුළුවන් ආකාරයේ කාර්ය සභාවක් පත් කළා. ඒ අවසාන ප්‍රතිඵල ඒ දූෂණ වංචා පිපිදා
කාලේ අවසන් කරුමන්තුමා
ඒ බව රටට වාර්තා කරන ක්‍රමවේදයක් නැති තත්ත්වයක් තුළ මේ මොනවා කළත් මිනිස්සු මේවා ගැන කරන ලබන විශ්වාසයේ කඩාකප්පල් වෙලා තියෙන, විශ්වාස කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන මූලාසන අරුරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම අවසන් කරනවා, මේ ගරු සභාවට මම ඉතාම උවමනාවෙන් ඉතා ගරුත්වයක් ඇතිව යෝජනා කරනවා මේ පළුදු වී තිබෙන විශ්වාසය නැවත ඇතිකර ගැනීම සඳහා නම්, ඇතිකර ගන්න ඕනෑ නම් දැන් අපි 222ටම බනිනවා, පාර්ලිමේන්තුවට බනිනවා, ඇමති මැතිවරුන්ට බලනවා, පාර යන්න බැරි තත්ත්වයක් දේශපාලනඥයන්ට උද්ගත වෙලා තිබෙනවා. හැබැයි මේ කෝපය කහරා දැන් ප්‍රකාශ වෙමින් තියෙනවා, එලිදරව් වෙමින් තියෙනවා. මේවට සැබෑවටම වන්දි ගවන්න ඕනි කවුද, සැබෑවටම සම්බන්ධුනේ කවුද කියන එක. ඒක එලිදරව් කරගැනීමෙන් ඔබට ගිහිල්ලා මේ සඳහා දඬුවම් ලැබිය යුතු
කාලය අවසන් කරු මන්තුමා.
තප්පරෙන් ඉවර කරනවා මූලාසන මන්ත්‍රීතුමනි, අයට අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් හදන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මේ ළඟට මුදිතා ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමියට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලසන ඔබන මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දින සභාව කල්තබන අවස්ථාවේ විවාදයට භාජනය වන කෝපා නැත්තම් රාජ්‍ය ගිනුම්කාරක සභාවේ වසර 100ක් පිරීම නිමිත්තෙන් ඊ පිළිබඳව අදහස් කීපයක් දැක්වීම ලැබීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. මන්ත්‍රීතුමනි, රට තුළ මූල්‍යමය විනයක් ඇති කිරීමේදී පාර්ලිමේන්තුවට විශේෂී කාර්යභාරයක් පැවරෙනවා. ප්‍රධාන වශයෙන් රාජ්‍ය ගිනුම්කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ අමාත්‍යංශවල, ඒ වගේම දෙපාර්තමේන්තු, ඒ වගේම පළාත් සභා, පළාත් පාලන ආයතන කළමනාකරණය කාර්යක්ෂමක මූල්‍ය විනය පිළිබඳව සොයා බැලීම තමයි මේ මගින් ඉටුවන්නේ. මූල්‍යමය කටයුතු පිළිබඳව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති එකම රට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු බවට පත් වී තියෙනවා. එනම් ඒ මූල්‍යමය විනයක් ඇති කිරීම සුවිශේෂී කාර්යභාරයක්. පසුගිය වර්ෂ ගණනාවක සිට රජයේ වියදම් පාලනයේදී මෙන්ම රාජ්‍ය පාලනයේදී මූලිකම පැවරී ඇති වගකීම් නිසි ලෙස භාවිතා නොකිරීම නිසා වත්මන් මූල්‍ය අරබුදයක් ප්‍රධාන කාරණයක් ලෙස මම දකිනවා. ඒ වගේම හරිත ආර්ථිකයක් ජිටිලකරණය සහ නවීකරණය සහ සමග ආර්ථික ඉදිරියට යන්න බැහැ පැරණි ක්‍රමවේද අනුගමනය කළොත්. ඒ මොකද ලෝකයේ ශීඝ්‍ර ආර්ථික බලගැන්වීමක් සහ සංවර්ධන වේගය නිසා අප රටේ ආර්ථික ප්‍රතිපත්තියද වෙනස් විය යුතුයි. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, එම වෙනස සමග ඉතා වැදගත් දැවැන්ත සංවර්ධනයක් කරා යාම සඳහා නැවුම් ආර්ථික රටාවක්ගෙන ගොඩනැගිය යුතු වෙනවා. ඒ සඳහා රජයේ ගිණුම් කාරක සභාව යටතේ ඇති රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු හා පළාත් සභා හා පළාත් පාලන වැනි සියලුම ආයතන පූර්ණ වැදගත් වීම ප්‍රගුණ කොට අස්ථාවර ආර්ථික රටාවක් වෙනස් කොට අදාළ ආයතන අදාළ තම වගකීම මත හික්මීමකින් යුතුව ඉටු කිරීමට රටේ ආර්ථික වර්ධනය උපකාරී වෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් ලෙස මම දකිනවා. පසුගිය කාලයේ මා දුටුව වර්තමාන ගරු ජනාධිපතිතුමා විසින් රජයේ ගිණුම් කාරක සභාවේ වර්තමාන කාර්ය සාධන පෙන්නුම් කර රාජ්‍ය ආයතනවලට රන් සම්මාන රිදී සම්මාන පිරිනැමුවා. එම ආයතන වගේම මම ඉල්ලා සිටින්නේ රජයට අයත් අනිත් ආයතනවලටද තම කාර්යභාරය මැනවින් ඉටිකොළොත් කරන්න කියන ඉල්ලීම කරනවා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කිය යුතුයි රජයේ වියදම් සඳහා වගකීමකින් තොරව කටයුතු කරන රජයේ ආයතන වල ප්‍රගතිය විමසීම සහ ඒ වගේම ලියකියවිලි පිළිබඳ පෙස්සම් පිළිබඳ අනිකුත් වාර්තා පරීක්ෂා කිරීම ගබඩාවල පිවිසීම හා දේපළවල පිවිසීමට බලය විකුණාධිපතිවරයා සේම රජයේ ගිණුම් කාරක සභාවට ඇත. ගරු මන්ත්‍රීතුමනි, ඕනෑම රාජ්‍ය ආයතනයක් සඳහා වාර්ෂික වශයෙන් වෙන් කරන මූල්‍ය වර්ෂය අවසාන වන විට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව වියදම් කළමනාකාරීත්වය පිළිබඳව ඒ වගේම ඇති උපදෙස් අනුව සංවර්ධන කටයුතු හෝ වෙනත් වියදම් මනා ලෙස කළමනාකාරීත්වය කටයුතු කරම සිදු කරනවා. සිදු කරන්නේ නම් විශේෂයෙන් දූෂණයෙන් තොර රජයක් ගොඩනැගීමට අපිට හැකියාව ලැබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ එයයි. තිරසාර සංවර්ධනයට වඩා වේගයෙන් පියනැගීමට රට තුළ ස්වයං පෝෂිත කෘෂිකර්ම රටාව බිහි කළ යුතුය. ඒ වගේම නව ඩිජිටල්කරණය ඔස්සේ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට ගෙන ඇති අරමුණු සඳහා ගරු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපිට සියලු දෙනාට එක්ව කටයුතු කරන්න ඕනේ. රාජ්‍ය දේපළ සුරකින්න ඕනි. එවිට ගිණුම් කාරක සභාවේ වැඩ කටයුතු සාර්ථක ඉටු කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අද අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, රජයේ ගිණුම් කාරක සභාව තුළින් අපට හරි තොරතුරු නිසියාකාර ලැබෙන්නේ නැහැ කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන විගණන තොරතුරු අපිට හරියට ලැබෙන්නේ නැහැ. ඒ ආයතන 854ක් තියෙනවා. නමුත් අපිට ඒ සියලුම දේවල් කාර්ක සභාවට ගෙනවන්න බෑ. ඒ නිසා නිලධාරීන් උත්තර දෙන විදිහට අපිට ප්‍රශ්න ගැටළු මතුවලා තියෙනවා. මොකද මමත් රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ සමාජිකයෙක්. ඒදී එම කාර්ක සභාවේ කැඳවන නිලධාරීන් ආයතන රජයේ ගිණුම් සභාවට නිසියාකාරව ගිණුම් වාර්තා ලබා දෙනවද කියන එක අපිට සැකයක් ගැටලුවක් මතුවලා තියෙනවා. නිලධාරීන් දොස් නගනවා නෙමෙයි. නමුත් මූල්‍ය පාලනය කරන තැන හැටියට පාර්ලිමේන්තුව එතනට හරි තොරතුරු දෙනවා නම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා. රජයේ ආයතනවල තියෙන දූෂණ විශාල වශයෙන් සිදු වෙනවා. දූෂණ වංචාමය ආයතන දූෂණ වංචා කරන ආයතනවලට නීති ක්‍රියාත්මක නැති නිසා තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, අපි හොඳ වැඩපිළිවෙලක් සිද්ධ කළොත් මේ නිරීක්ෂණය කළා අපිට මේ ගිණුම් මාත්‍රා පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. පාඩුව විලියන ගණන් සිද්ධ වෙනවා. වංචා සිදු කරලා තියෙනවා. මේ ආයතනවල නඩු දාලා මේ ආයතනවලට මේ මුදල් රජයට අය කරගන්න පුළුවන් නම් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් දෙනවා නම් මේ රාජ්‍ය ගිණුම් පිළිබඳව ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දේශපාලන හැටියට කරන අය හැටියට අපිට තමයි ඇඟිලි දික් කරන්නේ දූෂිතය කියලා. නමුත් මේ ආයතනවල මීට වඩා දූෂණ සිද්ධ වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඉතින් රටේ මේ වැඩිපුරම බංකොලොත් බවට පත් වෙලා තියෙන්නේ මේ රජයේ නිලධාරීන් මේ තොරතුරු හරි තොරතුරු නොදෙන නිසා කියලා මම කියනවා. ඒ වගේම මේ කාලේ මම සමහරක් නිලධාරී වෙන අයට ඇඟිලි දික් කරනවා. මේ මොකද මම අවුරුද්දයි හිටියේ නැත්නම් මම මේ කාලය තුල හිටියේ නැහැ කියලා වෙනත් අයට ඇඟිල්ල දික් කළා. ඒ බෝලේ වෙනත් අයට පාස් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ ගරු සභාපතිතුමා මේ සම්බන්ධව විශාල උනන්දුවකින් උද්‍යෝගයකින් මේ ගිනුම්කාරක සභාවේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ එක්කම අද දිනට රාජ්‍ය ගිනුම්කාරක සභාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද මේ පිළිබඳ වැඩි අවධානය යොමු වෙනවා කියලා මා සිතනවා. ඉතින් මා ගිනුම්කාරක සභාගාර සභාපතිතුමාටත් අනිකුත් නිලධාරී සියලු දෙමාපියන්ටත් ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුති.
ගරු මන්ත්‍රී, මීළඟට සහන් ප්‍රදීප් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා. මොකද මන්ත්‍රීතුමියගෙත් විනාඩියක් ඉතුරු වුණා.
රයිට්. මුලාසරාණෝඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මම ඉතාමත්ම සතුටු වෙනවා රාජ්‍ය ගිනුම්කාරක සභාවේ සමාජිකයෙක් හැටියට රාජ්‍ය ගිනුම්කාරක සභාවට වසර 100ක් සපිරෙන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව. රාජ්‍ය ගිනුම්කාර සභාවට අයත් වන ආයතන විශේෂයෙන්ම මතක් කළ යුතුයි. අපේ අයවැය ලේඛනය අනුව පාර්ලිමේන්තුවේ විශේෂ වියදම් ඒකක 25ක් තියෙනවා. එකෙන් 19ක්ම අයිති වෙන්නේ අපේ රාජ්‍ය ගිනුම්කාරක සභාවට. ඒ වගේම අමාත්‍යංශ වර්තමානයේ 29ක්, දෙපාර්තමේන්තු 102ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සමග මධ්‍යම රජය රාජ්‍ය ගිනුම්කාරක සභාවේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම පළාත් සභා 9ම අපේ රාජ්‍ය ගිනුම්කාරක සභාවේ අධීක්ෂණයට අයිති වෙනවා. එහිදී පළාත් සභාවට අයිති ආයතන 310ක් අධීක්ෂණයට ලක් වෙනවා. එවගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළාත් පාලන ආයතන ගත්තාම මහනගර සභා 24ක් සහ නගර සභා 41කුත් ප්‍රාදේශීය සභා 276ක් රාජ්‍ය ගිනුම්කාරක සභාවේ අධීක්ෂණයට යටත් වෙනවා. ඒ වගේ ආයතන 835ක් මං හිතන්නේ විශාල අමාරු කාර්යයක් අපට වසර 5ක කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩුව නියෝජනය කරන්න හෝ විපක්ෂ නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණාම අපිව ඒ අදාළ කාරක සභාවලට යොමු කළාට පස්සේ ඒ කාරක සභාවේ කටයුතු වලින් විශේෂයෙන්ම රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා ඇතුළුව අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් පත් කරාම ඒ විශාල කාර්යය ඉටු කරන්න විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේ මම මූලිකව අපේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිනුම්කාරක සභාවේ ඒ කාර්යක්ෂමතාවය සහ සැලසුම් සහගත කැඳවීම් සහ විකනකාධිපති දෙපාර්තමේන්තුවත් එක්කට එකතු වෙලා ඒ විමර්ශන කටයුතු සිදු කරමින් රාජ්‍ය ආයතන යහමගට ගන්න නැත්නම් රාජ්‍ය ආයතනවල ඵලදායිතාව වැඩි කරන්න වංචාව දූෂණය නාස්තිය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරලා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යයක් කරන්න අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමා ලසන්ත අලගිවන්න අමාත්‍යතුමා ඇතුළු ඒ සියලුම අපේ කාර්ක සභාවේ මන්ත්‍රීවරු සහ අපේ කාර්ක සභාවේ ලේකම්තුමිය ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරිනුත් විගණකාධිපතිතුමා සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණෙන සියලු නිලධාරීන් ගන්නා උත්සාහයට මේ අවස්ථාවේ වසර 100ක් පිරින අවස්ථාවේ අපි ස්තුතිය පුද කරනවා. හැබැයි රටේ ජනතාව දන්නේ නැහැ මොනතරම් කාර්යයක් මොනතරම් කැපවීමක් මේ කාර්ක සභාව ඉටු කරනවාද කියලා. අද රාජ්‍ය ආයතන ගත්තොත් අපි දකිනවා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ රාජ්‍ය ආයතනවල සෑම රාජ්‍ය ආයතනයකම අභ්‍යන්තර විගණනයක් තියෙනවා. පළාත් පාලන ආයතන ගත්තත් පළාත් සභාව ගත්තත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගත්තත් ඒ හැම ආයතනකම අභ්‍යන්තර විගණනයක් තියෙනවා. ඊළඟට පළාත් විගණනයක් තියෙනවා. ඊට පස්සේ ජාතික මට්ටමෙන් ජෙනරල් ඔඩිට් එකක් තියෙනවා. මේ සියල්ල විගණනය කරලා ඒත් ඒවටත් හොරෙන් වංචාව දූෂණය නාස්තිය ඵලදායිතාව මේ සියලු කරුණු කාරණා කරන ආයතන විගණන අධීක්ෂණයට තමයි අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාව කටයුතු කරන්නේ. එතකොට මේ අභ්‍යන්තර විගණනය කරන නිලධාරීන් ඒ ආයතනවල එයාගේ යුතුකම හරියට ඉෂ්ට කළා නම් පළාත් විගණනය අවශ්‍ය වෙන්නේ නැහැ. පළාත් විගණනය කරන නිලධාරීන් කියන විදියට නැත්තම් ඒ අයගේ උපදෙස් අනුව ඒ රාජ්‍ය ආයතන කටයුතු කරනවා නම් ජාතික විගණනයන් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජාතික විගණනයන් ගිහිල්ලා බලලා අඩුපාඩුකම් පෙන්නලා දීලා ඒවට අනුව කටයුතු කරනවා නම් අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට විශාල කාර්යයක් මේ ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට කැඳවලා උපදෙස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ අවාසනාවට ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය ගිණුම්කාරක සභාවට විශාල කාර්යයක් සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දකිනවා විශේෂයෙන්ම මම යෝජනා කරනවා අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමාගේ අභ්‍යන්තර විගණන නිලධාරී මේ රාජ්‍ය ආයතනවල විසර ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයව පුහුණු කරලා ඒ අයට හොඳ අවබෝධයක් ලබා දීලා අපි දන්නවා ඒ ආයතනවලට ගොඩක් වෙලාවට පත් කරන්නේ පළවෙනි ශ්‍රේණියේ ලිපිකරුවේ. හැබැයි ඔහු අභ්‍යන්තර විගණනය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ රාජ්‍ය ආයතන කඩා වැටෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමාගෙන් පුළුවන් නම් අපේ පාර්ලිමේන්තුවේ ලේකම් තුමියගෙන් පුළුවන් නම් අපේ විගණකාධිපතිතුමාගෙන් ඒ අභ්‍යන්තර විගණන නිලධාරීන් පුහුණු කරන වැඩසටහනක් එය දැනුවත් කරන වැඩසටහනක් කළොත් මං ඉතාමත්ම මේ රට වෙනුවෙන් කරන යුතුකම කැටියට මම දකිනවා. ඒ ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාව රටේ ආදායම පිළිබඳව ඊළඟට ඒ ආදායමට සරිලන ඵලදායිතාවකින් වියදම් කිරීම පිළිබඳව ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව වංචා දූෂණය නාස්තිය පිළිබඳව දිගින් දිගටම වසර 100ක් තිස්සේ උපදෙස් ලබා දීලා තියෙනවා. වර්තමානයේ සභාපතිතුමා ඇතුළු හිටපු සියලුම සභාපතිවරු සියලුම විගණකාධිපතිවරු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මොනතරම් ගෙනල්ලා උපදෙස් දුන්නත් මොනතරම් අවවාද කරත් හැබැයි පෙර පරිදිම ඒ සියලු වංචා දූෂණ නාස්තිය මේ රටේ සිද්ධ වෙනවා රාජ්‍ය ආයතනවල. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? එය දන්නවා ගෙනල්ලා උපදෙස් දුන්නට අවවාදයක් කරාට එතනින් එහාට යන්න පාර්ලිමේන්තුව තුල ඒ අයට දඬුවම් දෙන්න නැත්නම් ඒ නාස්තිය අය කරගන්න ක්‍රමයක් නැහැ කියලා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ ලේකම්තුමිය ඇතුළු කතානායකතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙලා කළ යුත්තේ මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවෙන් ලබා දෙන නිර්දේශ නීතිපතිවරයාට යැවිය යුතුයි. නීතිපතිවරයාට ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නීතිමය රාමුව අපි සකස් කළ දෙන්න ඕනේ. එහෙම නොකරන තාක්කල් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් මොන තරම් උත්සාහයෙන් ගත්තත් අපි දැක්ක පහුගිය කාලේ පාර්ලිමේන්තුවට රාජ්‍ය ආයතනවල නිලධාරීන් ගෙනල්ලා ඒ අය ඵලදායිතා වැඩසටහන් තියලා මුළු ලංකාවම නියෝජනය වෙන විදියට ජනාධිපතිතුමාගේ අතින් අගමැතිතුමාගේ අතින් ඵලදායිතා සම්මාන දෙනවා. ඒ දීලා ඒ අය ධෛර්යමත් කරනවා. තාම හොඳ වැඩසටහනක්. ඒවයි යම් ප්‍රමාණයක් ආයතන නිවැරදි වෙනවා. ඒ අයගේ වැරදි හරි ගස්ස ගන්නවා. හැබැයි බහුතරයක් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීතිමය රාමුවට මේ රාජ්‍ය ගිණුම්කාර සභාව බල සම්පන්න කරන්න නම් රාජ්‍ය ගිණුම්කාර සභාවෙන් සොයා ගන්නා වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් නීතිමය රාමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන අපි සියලු දෙනා
225 විනාඩි දෙක කාලයක් තියෙනවා.
අපි 225ම එකතු වෙලා ඒ කාර්ය සඳහා අපි වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. ඒක තමයි මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් යෝජනාව. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා නීතිපතිවරයාට යවුවොත් අද මේ වෙනකොට ලබා දීලා තියෙන නිර්දේශ රාජ්‍ය ගිණුම්කාර සභාව වැරදිකරුවන් බවට පත් කළ තියෙන අය පිළිබඳව කිසිම වග විභාගයක් නැහැ. ඒ පිළිබඳ සොයා බැලීමක් පසුවිපරමක් නැහැ. එහෙමනම් ඇයි මෙච්චර කාලයක් නාස්ති කරන්නේ? එහෙමනම් ඇයි අපි මෙච්චර මහන්සියලා ලොකු වියදමක් කරලා පාර්ලිමේන්තුවේ නිලධාරී, විගණන ඝාතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී මේ සියලු දෙනා එකතු වෙලා මේ කරන කාර්යයේ ප්‍රතිඵලයක් නැත්නම් ඇයි මෙච්චර මහන්සියෙන්නේ? ඒ නිසා පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේම වගකීම අදවත් අපි අදිෂ්ඨාන කර ගන්න ඕනේ. කතානායකතුමත් අපේ ලේකම්තුමියත් ඔබ සියලු දෙනත් අපි සියලු දෙනත් එකතු වෙලා මේ නීතිමය රාමුවට මේ වැරදි කරන නිලධාරීන් ගේන්න නම් මේ ලබා දෙන වැරදිකරුවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතිපතිවරයාට යවන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා කටයුතු කළේ
කාලය අවසන් වෙන ගරු මන්තුමා
කරයි කියන බලාපොරොත්තුව ඇතුව විශේෂයෙන්ම රාජ්‍ය ගිණුම්කාරක සභාව මේ ගන්නා උත්සාහයට සමාජිකයෙක් හැටියට මගේ ස්තුතිය ගෞරවය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට නලින් බණ්ඩාර ගරු මන්තුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. රාජ්‍ය ගිණුම්කාරක සභාවට වසර 100ක් ගත වෙන අවස්ථාවක වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. සියවසක් සපුරන ගිරුම්ස්කාර සභාව ශක්තිමත් කරන්න එදා මෙදා තුර දායක වුණු සියලු දෙනාටම අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන ගමන් අපි මෙතනින් එහාට මේ ගිනුම්කාරක සභාව වගේම කෝප්කාරක සභාව අනෙකුත් කාරක සභාවලින් දැනුත් මම කෝප්කාරක සභාව ඉඳන් ආවේ. අපි මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ නීති යන පනත් ගෙන ආ යුතුයි කියන විශ්වාසය මං තුල තියෙනවා. මොකද අපි බරපතල මූල්‍ය කාරණා එහෙම නැත්නම් දූෂණ වංචා පිළිබඳව කතා කරත් අපි ඒවා සම්බන්ධව එතනින් එහාට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ගත හැකි සීමාවන් පිළිබඳව අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා රාජ්‍ය ගිණුම්කාරක සභාව, මුදල් කාරක සභාව, ඒ වගේම කෝප් කාරක සභාව තුළ මේ සියලුම කාරක සභාවල ශක්තිය එහෙම නැත්නම් අපේ බලය තවදුරටත් ශක්තිමත් කරන ඒ හරහා අපිට නීතිමය කරුණු කාරණාවලට යන්න පුළුවන් වටපිටාවක් හදන්න පුළුවන් නීති යනපනත් අපිට කඩිනමින් ගේන්න පුළුවන් නම් මම හිතන්නේ අපි මේට වඩා වැදගත් කාර්ක සභාවක් බවට මේ සියලු කාර්ක සභා ඒ වගේම යථාර්ථයක් වෙන කාර්ක සභාව බවට ප්‍රයෝජනයක් වෙන කාර්ක සභාව බවට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. විශේෂයෙන්ම කරුණු කාරණා කිහිපයක් කතා කරන්න ඕන මූලස්තරේ මන්තුවනි. දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි මීට මාස කිහිපයකට කලින් විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා සෞඛ්‍ය අමාත්‍යාංශයට විරුද්ධව. එතකොට මේ විශ්වාස භංග යෝජනාව රජයේ බහුතරයකගේ සහයෝගය ඇතුව පරාජයට පත් වුණා. එතකොට විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ දැන් විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇවිල්ලා තියෙනවද? තියෙන ප්‍රශ්න විසඳිලා තියෙනවද? නෑ. තියෙන ප්‍රශ්න වෙනුවට අලුත් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වෙලා තියෙනවා. දැන් අපිට මේ ඊයේ පෙරේද දැනගන්න පුළුවන් වුණා වෛද්‍ය සැප විමර්ශනයට ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා භාවිතයට නොසුදුසු ස්නායු රෝග සඳහා පාවිච්චි කරන මේ ඖෂධය මිනිස් සිරුරේ තියෙන ප්ලාස්මා මිනිස් රුධිරයේ තියෙන ප්ලාස්මා භාවිත කරලා තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ. Human immunoglobulin කියලා මම මේක හරියට මම ස්පෙල් කරාද කියලා දන්නේ නැහැ, ප්‍රොනවුන්ස් කරාද කියලා. ඒ ඖෂධය පාවිච්චි කරලා තියෙනවා ස්නායු රෝග සඳහා පාවිච්චි කරන අය. එතකොට HIV, hepatitis B වගේ වෙනත් රෝග මේ හරහා වාහක වෙන්න පුළුවන්, වාහනය වෙන්න පුළුවන් කියලා අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි අහනවා මේ දේශපාලනික කරුණු කාරණා පදනම් කරගෙන අපි විශ්වාස භංගයක් ගෙනනවා, ආණ්ඩුව විසින් ඒක පරාජයට පත් කරනවා. හැබැයි රටේ සෞඛ්‍ය ප්‍රශ්නය තවදුරටත් අඩුදුවලා, තිබුණු ප්‍රශ්න වලට විසඳුම් ලැබිලත් නැහැ, අලුතෙන් ප්‍රශ්න ඉස්මතු වෙලා, වෛද්‍ය සැපයුම් සංස්ථයට හොර ඩොකියුමන්ට් දාලා, ව්‍යාජ ලේඛන දාලා මේව අනුමත කරගෙන දැන් මේ සෞඛ්‍ය බලධාරීන් කෝ දැන් මේවට මොනවාද දෙන උත්තර? එදා අපිට මතකයි මේකේ මේසවලට තට්ටු කරලා මේ විශ්වාස භංගය පරාජය කරයි කියන සතුට ආණ්ඩුව සැවරුවා. හැබැයි අපේ ගම්වල ඉන්න අහිංසක රෝගීන්ගේ ප්‍රශ්න විසඳලා නැහැ, ඒවා තවදුරටත් වර්ධනය වෙලා ප්‍රශ්නේ ඔඩුදුවලා. ඒ නිසා මෙන්න මේ කරුණු කාරණා ගැන අපි මේට වඩා දැඩිව කටයුතු කර යුතුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය කියන්නේ බොහොම සංවේදී කාරණයක්. අපේ දෙමව්පිය වෙන්න පුළුවන්, අපේ දුවදරුවෝ වෙන්න පුළුවන්, හිතවත් උන්නන්න පුළුවන්, ඥාතින් වෙන්න පුළුවන්. මේ රටේ අහිංසක මිනිස්සු තමයි මේ නිදා සෞඛ්‍ය භුක්ති විඳින්නේ. ඒ නිසා මේ සම්බන්ධව මේට වඩා රජයේ අවධානය යොමු යුතුයි කියන කාරණේ මෙයත් ආයස්මතු කරනවා. ඒ වගේම දැන් අද මේ ආණ්ඩුව අපිට පේනවා සමහර කරුණු කාරණා වලදී ඉතාමත්ම දුර්වල තැනක තමයි ඉන්නේ. දැන් පොලිස් ප්‍රතිපතිතුමා, හිටපු පොලිස්පතිතුමා මාස 3ක දේවාදිගුවක් ලබා දුන්නා. දැන් ඒ මාස 3 ඉවරයි. දැන් ආයෙ සති 3ක සේවාදිගුවක් ලබා දීලා තියෙනවා. දැන් සති 3ක් තව සති 2කින් ඉතර ඉවර වෙනවා. ඊට පස්සේ දවස් 3ක සේවාදිගුවකුත් දෙයි. ඊට පස්සේ පැය 3ක සේවාදිගුවකුත් දෙයි. හැබැයි ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවට පුළුවන්කමක් වෙලා නැහැ. ඒ මොකද? ඒ මොකද මේ ආණ්ඩුවට තීන්දුව තීරණ ගැනීමේ හයියක් නැහැ, හැකියාවක් නැහැ. ආණ්ඩුව තුල කල්ලි කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දුව තීරණ අරගෙන මේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නැහැ. අද අපිට පේනවා මේ රට තුල මිනිමරුම් ගණනාවක් දවසකට වාර්තා වෙනවා. පාතාල කණ්ඩායම් කල්ලි ගණනාවක් රට තුල සහ පිටරට ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විෂ මද්‍රව්‍ය ඇතුළු විෂ සහිත ජාවරම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒවත් එක්ක බඳුරු පාතාලයක් තියෙනවා. ඉතින් මේව ක්‍රියාත්මක වෙනවා වළක්වන්න ඉස්සලාම් පොලිස්පතිවරයා පත් කරලා ඉන්න ඕන. අපි දන්නවා හිටපු පොලිස්පතිවරයාට සේවාධිකු දීලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතුමා දන්නවා එතුමාගේ සේවාධිකෝ දෙන්නේ එතුමාට රාජකාරි කරන්න නෙමෙයි. ඒ සේවාධිකෝ දෙන්නේ මේ ආණ්ඩුවට මේ තියෙන නොහැකියාව වහගන්න කියලා. එතුමාගෙන් සේවයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. සති තුනක් සේවාධිකව දීලා ඒ පොලිස්පතිවරයාට මොනවද කරන්න පුළුවන් සති තුනේ? ඒ නිසා මේ ආණ්ඩුවේ නොහැකියාව පෙන්눔 කරන හොඳම උදාහරණය තමයි මේ පොලිස්පතිවරයාව පත් කරගන්න බැරි කාරණේ. හැබැයි ජනාධිපතිතුමා නම් පලස්තීන ප්‍රශ්නේ දිහා, ජාත්‍යන්තර ප්‍රශ්න දිහා නොඑක් විචාරයන් දෙනවා. දැන් අපිට වෙලාවකට හිතෙනවා ජනාධිපතිතුමා අංශක 360ට කරකිලාද කියලා. ඉස්සල්ලා ලෝක ප්‍රශ්න දිහා බලපු රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි අද ඉන්නේ. අද ඉන්නේ ඊට වඩා වෙනස් රනිල් වික්‍රමසිංහ මහත්තයෙක්. අර මේ මේ අර තාපසාරාමයට වැටුණු ගිරවයි හොර රැළට වැටුණු ගිරව පැටියටයි වෙච්ච දේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයරත් වෙලා තියෙන්නේ. එතුමත් 360කට අනිත් පැත්ත ඇල්ලලා මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ. ඉතින් අපි හැමදාම නිවැරදි තැන හිටගත්තු දේශපාලන ව්‍යාපාරය. අපි දන්නවා අපිට පැහැදිලිවම පේනවා පලස්තීන ප්‍රශ්නේ තාම මානුෂිකව දකිනකොට ඉතාම අමානුෂික ක්‍රියාවක්.
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ යුද්ධය නතර කිරීම සඳහා ලෝක බලවතුන් මේ අවස්ථාවේ මැදිහත් වෙන්න ඕන. මේකට ආසන්නම හේතු ගණනාවක් තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ අහිංසක සිවිල් ජනතාව ඉතාම අමානුෂික විදියට ඝාතනය වෙනවා. කුඩා දරුවෝ ඝාතනය වෙනවා. මව්වරු ඝාතනය වෙනවා. ඊශ්‍රායලයේ තමන්ගේ ලෝක පොලිස් බලවතුන්ගේ හයියත් අරගෙන කුරිරු විදියට ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනවා. අපි දන්නවා ගාසා තීරයේ ඉන්න පලස්තීන ජාතික විතරක් නෙමෙයි විවිධ ජාතිකයොත් ඉන්නවා. වෙනත් ජාතිකයොත් ඉන්නවා. මේ සියලු දෙනා අපේ රටේ මිනිස්සු රැකියාවල නිරත වෙලා තියෙනවා. ඊශ්‍රායලෙත් ඒ වගේ තමයි. ඒ නිසා මේ කුරිරු ඝාතන වලට විරුද්ධව අපි සමග ජන බලවේගයේ විදියට අපි නිවැරදිතන හිටගෙන අපි තීන්දුව తీරන ගන්නවා. අපි කතා කරනවා, අපි වෙනී සිටිනවා. අපේ විපක්ෂ නායකතුමා පලස්තීන තානාපති කාර්යාලයට ගිහිල්ලා අපේ පක්ෂයේ ශෝකය පළ කරලා තියෙනවා. ඒ නිසා මේ ලෝක බලවතුන් මේ අවස්ථාවේ මානසිකව හිතලා කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සමගි ජන බලවේගයේ විදියට ඒ කටයුත්තට අපේ සහයෝගය දෙනවා. මේ ඝාතන නවත්තන්න, ඒ වගේම මේ අමානුෂික ප්‍රහාර නවත්තන්න. ඒ වගේම ආණ්ඩුව දැන් 2024ට පය තබන්න අයවැය හෙට අනිද්දා ඉදිරිපත් කරනවා. දැන් අයවැය ඉදිරිපත් කරනකොට අපිට නම් හිතෙනවා මේක නම් ඉතින් බුල්ටෝ තියෙන, ටොපි තියෙන, චොක්ලට් තියෙන අයවැයක් බාට පත් වෙයි. මොකද ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2024 මැතිවරණ පවත්වන්න. හැබැයි ආණ්ඩුව මේ මාසෙකට දෙකකට හිතපු විදියට නෙමෙයි දැන් හිතන්නේ. මොකද ඒගොල්ලෝ සමීක්ෂණ වාර්තා දිහා බලලා දැන් තීන්දුව කරලා තියෙනවා මැතිවරණ තිබොත් කෙලවෙනවයි කියලා. දැන් මැතිවරණ තියන්න නෙමෙයි බලන්නේ. දැන් මැතිවරණ තිබ්බොත් කෙලවෙනවයි කියලා අවීක්ෂණ වාර්තාව සහවුරු කරාට පස්සේ දැන් බලනවා විවස්ථාමය ගැට ගහන්න. මැතිවරණ ක්‍රම වෙනස් කරන්න, ඡන්දකම අවසන් කරනවා විනාදද, ඡන්ද ක්‍රම වෙනස් කරන්න, ඒ හරහා විවස්ථාමය ගැට ගහලා 2025 වෙනකන් උඹලගේ පාර්ලිමේන්තු ධූරය රැකලා දෙන්නම්, මේ ආණ්ඩුව අරගෙන යමු කියන විවස්ථාමය සෙල්ලම් දාන්න තමයි දැන් ආණ්ඩුව සෙල්ලම් කරන්නේ. අපි දන්නවා ඉතිහාසයේ මේ වගේ වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට කෙලවිලා තමයි යන්න උනේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා විවස්ථාමය ගැට ගහන්න යන්න එපා. මැතිවරණ ක්‍රම වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඉස්සල්ලාම මැතිවරණ තියලා. ඉස්සල්ලාම මැතිවරණ තියලා මේ ආණ්ඩුව පිළිබඳව මේ ලිට්මස් පරීක්ෂාවක් කරන්න මේ රටේ මිනිසුන්ට දෙන්න, මේ පීඩනය පළ කරන්න දෙන්න කියන එක මතක් කරමින් මැතිවරණ සිටියන් අකුලන්න ගියොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙච්ච දේ ඒකේ හොඳම එක, ඒකේ ප්ලස් එක තමයි අනිත් අයටත් වෙන්නේ කියන එක මතක් කරමින් මම නවතිනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.